ගරු විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඔබතුමාට මිනිත්තු 30ක කාලයක්
තියෙනවා. සභාපතිතුමියනි පරිසර වනජීවි වන සංරක්ෂණ ශාස්ත්‍රය තුල බොහෝ දුරට කතා වෙනවා තිරසර භාවය ගැනත් යුක්තිය ගැනත්. අතවශයෙන්ම අද ආර්ථික වශයෙන් බංකොලොත්තු රටක සමාවෙන්න බංකොලොත් කරපු රටක අපි කතා කරනවා ආර්ථික තිරසර භාවය ගැන, economic sustainability ගැන. අපි කතා කරනවා ණය තිරසර භාවය ගැන, debt sustainability ගැන. ඒහා සමානව අපි පරිසර තිරසර භාවය ගැනත්, environmental sustainability ගැනත් අපේ අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම මට පෙර කතා කරපු පුද්ගලයන් යුක්තිය සාධාරණත්වය ගැන කතා කළා, environmental justice ගැන කතා කළා. මං ආරම්භයේදීම අහන්න කැමතියි, කොහොමද යුක්තියක් තිරසර භාවයක් නිර්මාණය කරන්නේ? මේ රජය ආරම්භ වුණු දවසේම ඇමතිවරු 3 දෙනෙක් පත් කරා පරිසර වනජීවි ශාස්ත්‍රයට. අමරවීර ඇමතිතුමා පරිසර අමාත්‍ය, සීවි රත්නායක ඇමතිතුමා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය, විමලවීර දිසානායක ඇමතිතුමා වනජීවි රැකවරණය, අලිවැට අගල් ඉදි කිරීම, ආරක්ෂිත වැඩපිළිවෙළ, කැලෑ නැවත වගා කිරීම, වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය. එහෙම කරලා ඔබ දන්නවද ප්‍රධාන ඩිපාර්ට්මන්ට්ස් දෙක ගැසට් කරා රාජ්‍ය අමතියට. දැන් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඉන්නවා ඇමතිවරු දෙන්නෙක්, වනජීවි සහ වන සංරක්ෂණ ඇමතිවරිය ඇමතිතුමිය, ඒ වගේම පරිසර ඇමතිවරය. එතකොට ඔබතුමා යනවා පරිසරය ආරක්ෂා කරන්න, මැතිනිය යනවා වනජීවි සහ වන සංරක්ෂණ රැකගන්න. මෙතන තිරසර භාවයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කතා කරොත් මේ අමාත්‍යංශ දෙක එකට තියෙන්නට ඕ. එකට නැතුව කොහොමද පරිසර යුක්තිය ක්‍රියාත්මක කරන්නේ? එකට නැතුව කොහොමද පරිසර තිරසර භාවය ක්‍රියාත්මක කරන්නේ? කෝර ඒකාග්‍රතාවය, where is the cohesion? So my sincere opinion is that these two ministries have to be consolidated. මේ දෙකම එකට එන්නට ඕන. එකට එන්නේ නැතුව තිරසර භාවය ගැන කතා කරලත් වැඩක් නැහැ. ඒ වගේම පරිසර යුක්තිය ගැන කතා කරලා වැඩකුත් නැහැ. දැන් ඔබතුමන්ලා දන්නවා, මං හිතනවා මේ ඇමතිවරු දෙපළම යම් අධ්‍යාපනයක්, යම් අවබෝධයක් තිබෙන, විෂය පිළිබඳව දැනුවත්කමක් තිබෙන ඇමතිවරු දෙපළක් හැටියට. ඔබතුමන්ලා දන්නවා පොලිසි සයිකල් එක, ප්‍රතිපත්ති සම්පාදන කරන චක්‍රය, පොලිසි ඉනිෂියේෂන්, පොලිසි ෆෝමියුලේෂන්, පොලිසි ඉම්ප්ලිමෙන්ටේෂන්, පොලිසි ඉවැලුවේෂන්, මොනිටරින් ඇන්ඩ් ෆීඩ්බැක්. දැන් මේ වගේ පැති දෙක, මේ අමාත්‍යංශ දෙකක් තියෙනකොට කොහොමද අර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ චක්‍රය, පොලිසි සයිකල් එක කොහොමද හරියට ක්‍රියාත්මක කරන්නේ? එක බරපතල ගැටලුවක්. බලයට එන්නේ අපි විද්‍යාත්මිකව වැඩ කටයුතු කරන්නම්, දත්ත කේන්ද්‍රීයව වැඩ කටයුතු කරන්නම්, අපි ස්මාර්ට් ගවර්න්මන්ට් එකක් හදන්නම් කියලා නෑ 2019. හැබැයි ඇවිල්ලා කරලා තියෙන්නේ හැම දෙයක්ම ස්මාර්ට් නොවන දේවල්. පළවෙනි ස්මාර්ට් නොවන දේ තමයි වෙන්නේ මේක. මේ කෑලි කෑලි වලට අමාත්‍යංශ කඩකිරීම. අඩුම ගානේ මේ අලුත් ජනාධිපතිවරයා පත් වුණයින් පස්සේ අපි හිතුවා විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ අමාත්‍යංශ ටික ස්ථාපනය වෙයි කියලා. ඒසේ සිදු වෙලා නැහැ. ඒ ගැන කනගාටු වෙනවා. දැන් අපේ රටේ වනජීවි, වන සංරක්ෂණ, පරිසර සංරක්ෂණ වැඩසටහනක් ගැන කතා කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕන එක දෙයක් තියෙනවා. ඒක කවුරුත් හරියට කරන්න නැති දෙයක්. ලෑන්ඩ් යූස් ප්ලෑන් එකක් රටේ හදන්නට ඕන. ඉඩම් පරිහරණ සැලැස්මක්, වනජීවි ශාස්ත්‍රයේ ඉඩම්, වන සංරක්ෂණ ඉඩම්, පරිසර හිතකාමී ඉඩම්, නැවත කැලෑවැවීම ආයෝජනය සඳහා ඉඩම්, නිවාස යෝජනා ක්‍රම සඳහා ඉඩම්, කර්මාන්ත ශාලා සඳහා ඉඩම්, මේ යනාදී වශයෙන්. එහෙම පැහැදිලි ලෑන්ඩ් යූස් ප්ලෑන් එකක් නැහැ. අපේ රටේ ඉඩම් පරිහරණය වෙන්නේ බොහෝම ඇඩ්හොක් විදියට, බොහෝම නීජර්ක් රියක්ෂන් එකක්. කිසිම රෂනල් ක්‍රමවේදයක් නැහැ, කිසිම තාර්කික ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඉඩම් පරිහරණ ජාතික සැලැස්මක් නිර්මාණය කරන්නට ඕන. ඒ වගේම අද බරපතල ගැටලුවක් අලි මිනිස් ගැටම. ප්ලීස් ඐ වොන්ට් ටු කන්ටිනියු, යු කැන් කන්ට්‍රිබියුට් ආෆ්ටර් මයි ස්පීච්. බරපතල ප්‍රශ්නයක් අලි මිනිස් ගැටම. මේ අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් තමයි රටේ හරියට ඉඩම් පරිහරණ සැලැස්මක් නොමැතිකම. එක ආණ්ඩුවක් ඇවිල්ලා අහවල් තැන හදනවා කර්මාන්ත උද්‍යාන, තවත් ආණ්ඩුවක් ඇවිල්ලා තවත් සංවර්ධනයක් කරනවා යම් භූමි භාගයක. කිසිම ජාතික සැලැස්මක්, ජාතික ප්‍රතිපත්තියක් ඉඩම් පරිහරණය පිළිබඳව නැහැ. අන්නේ කාරණාව ඉතාමත්ම වැදගත්. ඒ වගේම බලන්න වනජීවී දෙපාර්තමේන්තුව දිහා බැලුවම ඇමතිතුමියනි, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔය කොච්චර විවේචනට ලක් වුණත් පුදුම අගහිඟතාවයන් රසක් නැද්ද වැඩ කටයුතු කරා. බරපතල භෞතික සහ මානව සම්පත් ඌනතාවයන්, විෂමතාවයන් තුළ, අඩුපාඩුකම් තුළ ඒ වැඩ කටයුතු කරා. කොටින්ම කියනවා නම් ඔබතුමියට හැකියාව තිබුණා වසර ගණනාවක් පුහුණුව ලැබපු ස්වේච්ඡා නිලධාරීන් 400කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය දැන් හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා. හැබැයි ඒ අය විස්තර කරන්නට කටයුත්තක් නැහැ. හැබැයි ඉතින් ඔබතුමන්ලා වෙනමම දේශපාලන පත්වීම් ලබා දුන්නු 30,000ක් බහුකාර්ය කියලා ඒ අයට ස්ථිර පත්වීම් ලබා දීගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොන දේශපාලන පක්ෂයක වුණත් 30,000කට රැකියා ලැබෙන මොහොතක මම අවධානය යොමු කරන්න කැමති වසර ගණනාවක් ස්වේච්ඡා සේවයේ නිරත වුණු 400කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. අතිශය දක්ෂ, අතිශය අත්දැකීම් රසකට මුහුණ දුන්නු නිලධාරි මේ අය විස්තර කරන්නට ඔබතුමිය කටයුතු කරන්න. බහුකාර්ය නිලධාරීන් 30,000 ඉස්තර කරනවා වගේම මේ කටයුත්තත් කරන්න. ඒ වගේම මේ බහුකාර්ය ඉස්තර කිරීම ගැන කතා කරනකොට මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මම කියනවා එයාට ඒ දේ කරන්න. හැබැයි අතරතුරම ජනාධිපතිවරයාට දැනුවත් කරන්න කැමති යහපාලන රජයේ සමයේ සේවය කරපු, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම ඒ ශේෂ්ත්‍රයේ බහරව ව්‍යාපෘති නිලධාරීන් 6,800, නිවාස අධිකාරියේ 2,500, පුරාවිද්‍යා සහ සංස්කෘතික අරමුදල ශේෂ්ත්‍රයේ 1,500, ගමනාගමන මණ්ඩලයේ 1,500, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඩෙංගු මර්ධන 1,100, මේ යනාදී වශයෙන් කනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආයතන රැසක 20,000කගේ රැකියා හිමි කරා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම කියන එක ඉදිරියට දමන 20,000කගේ. මම කියනවා බහුකාර්ය නිලධාරීන් 30,000 ඉස්තිර කරනකොට අපි දේශපාලන කුහකේ වෙලා කියන්නේ නැහැ. මේ පොහොට්ටුවේ සමාජිකින්, පොහොට්ටුවේ මන්ත්‍රීවරු යෝජනා කරපු 30,000 ඉස්තිර කරන්න එපා. එහෙම කියන්නේ නැහැ. ඒ අයවත් ස්ථිර කරන ගමන් ඔබලා බලයට පත්වුණු අවස්ථාවේ, ඔබලා බලයට පත්වුණු අවස්ථාවේ රැකියාවෙන් නෙරපපු 20,000කට ආසන්න ප්‍රමාණයක් ඔව් මම පිළිගන්නවා. තාමත් ඩෙංගු නිලධාරීන්, ඩෙංගු ශේෂ්ත්‍රය භාර ශේෂ්ත්‍ර නිලධාරීන් ඔය සොච්චන් ගාන රුපියල් 22,000කටද කොහෙද ඒ අය තියාගෙන ඉන්නවා. ඒ අය ස්ථිර කරන්නේ නැහැ. ඒක නැහැ, ස්ථිර කිරීම සිදු වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා 30,000 බහුකාර්යයට පත්වීම් දෙනකොට අර යහපාලන රජයේ සමයේ පත්වීම් ලැබපු ඒ 20,000ගේ අනාගතයේ සුරක්ෂිත වෙන විදිහට කටයුතු කරන්නයි කියලා මම මේ අවස්ථාවේ බොහෝම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් තිරසර භාවය ගැන කතා කරා, යුක්තිය ගැන කතා කරා, අපි ඇත්ත වශයෙන්ම අපේ රටක් හැටියට මේ රටට සිදුවෙන පාරිසරික සහ අනෙකුත් ව්‍යසන වලින් අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. දැන් නිව් ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර වෙරළට සදාසන්නව එතන ලොකු ඔයිල් ස්පිල් එකක් වුණා. ඒකෙන් පාඩම් අපි ඉගෙන ගත්තද? ඒකෙන් පාඩම් ඉගෙන ගත්තා නම් එක්ස්ප්‍රස් පර්ල් ඛේද වාචකයේ තුල මේ වගේ මහා දැවැන්ත විනාශයක් සිදු වෙන්නේ නැහැනේ. ඒ වගේම 2009 වසරේ ඒ ත්‍රිකුණාමල මූදු තීරේ MT ග්‍රැන්ඩ්මා කියන ඛේද වාචකයේ සිද්ධ වුණා. ඒකෙන් පාඩම් ඉගෙන ගත්තෙත් නැහැනේ. ඒකෙන් පාඩම් ඉගෙනගෙනත් නැහැ. නිව් ඩයමන්ඩ් එකෙන් පාඩම් ඉගෙන ගත්තෙත් නැහැ. මන් දන්නේ එක්ස්ප්‍රස් පර්ල් එකෙන් පාඩම් ඉගෙනගෙන තියෙනවද නැද්ද කියන කාරණාව. එක්ස්ප්‍රස් පර්ල් ඛේද වාචකයේ තුල මේ නිර්මාණය වී තිබෙන තත්ත්වය ඉතාමත්ම ඛේදනීයයි, ඉතාමත්ම කනගාටුදායකයි. පුදුමයට කාරණාව මොකද්ද දන්නවද? මේ පරිසර ඇමතිවරයාවත් වනජීවී වන සංරක්ෂණ ඇමතිවරියටවත් ප්‍රධාන වගකීමක් නැහැ. ඒ වගකීම ක්‍රියාත්මක කරන්නේ අධිකරණ ඇමතිවරයා. පුදුම කාරණාව. වෙනත් රටක මේ වගේ මහා පරිසර ඛේද වාචකයක් සිදු වුණා නම් ඒ පරිසර අංශය තමයි මූලිකත්වයේ ගන්න. දැන් අපි හැමෝම දන්නවා එක්සෝන් වැල්ඩීස් නෞකාව ප්‍රින්ස් විලියම් සවුන්ඩ් එකේ ඒ මහා දැවැන්ත තෙල් කාන්දු වීමක් සිදු වුණු මොහොතේ ඇත්ත වශයෙන්ම බැලුවේ නැහැ මිනිස්සු පදිංචිලා ඉන්නවද නැද්ද කියන කාරණාව. ඒ එක්සෝන් වැල්ඩීස් ඒ ඔයිල් ස්පිල් එක තුල තෙල් කාන්දු වීම තුල කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් වන්දි වශයෙන් ගවන්න සිද්ධ වුණා. මිනිස් වාසයක් නොතිබුණා. ඒ මොකද හරියාකාර ඇගෙයීමක් වැලියුේෂන් එකක් තිබුණා ඒ පරිසර විනාශයට. එක්ස්ප්‍රස් පර් විනාශයෙන් පස්සේ ඒ වගේ වැඩසටහනක් තියෙනවද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මේ ගන්නා වූ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳවත් දැවැන්ත ව්‍යාකූලත්වයක් තිබෙනවා කියන එක මම ඇමතිවරු දෙපළටම මතක් කරන්නට කැමතියි. අපේ රටේ ඇත්ත වශයෙන්ම පරිසර සංරක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ඇක්ෂන් ප්ලෑන් එකක් තිබෙනවා. ඒක තියෙනවද නැද්ද කියන එක දැනගන්න පුළුවන් හොඳම විදිය තමයි මේ රටේ ජනතාවගෙන් ඇහුවොත් ඔබ දන්නවද මේ රටේ පරිසර සැලැස්ම ගැන, පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තිය ගැන, ඇක්ෂන් ප්ලෑන් එක ගැන? ඒ අයට යම් දැනුවත් වීමක් තිබෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම ඒ අයට දැනුවත් වීමක් නැහැ. මොකද මේක පහලින් ඉහළට ගලාගෙන යන ප්‍රතිපත්ති සම්පාදන වැඩසටහනක් නෙවෙයි. මේක ඉහළින් පහළට ගලා එන වැඩසටහනක්. It is not a bottom-up process. It's a top-down process. ඇත්ත වශයෙන්ම පරිසර සංරක්ෂණය ශක්තිමත් වන්නට නම් විශේෂයෙන්ම people participatory conservation ප්‍රතිපත්තියකට යන්න ඕන. ප්‍රජා සහභාගීත්ව පරිසර සංරක්ෂණ වැඩසටහනකට යා යුතුමයි. විශේෂයෙන්ම වනාලි මිනිස් ගැටුම සහ අනිකුත් ගැටුම්කාරී තත්ත්වයන්වලදී ප්‍රේර කලාපීය ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරගෙන ඒ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි තරයේ විශ්වාස කරමු. දැන් අපිට අහන්නට ලැබිලා තිබෙනවා අපේ රටේ විවිධ වනෝද්‍යානවල යම් කිසි කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවායි කියලා. ඒක බොහොම හොඳ දෙයක්. දැන් ඇමතිවරයා ප්‍රකාශයක් කරා ක්ලයිමට් යුනිවර්සිටි එක ස්ථාපනය කරන්නට කටයුතු කරනවායි කියලා. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි ඇමතිතුමා දන්නවද මෙහි යෝජනාව ගිය අවුරුද්දේ බජට් එකටත් දැම්මා. එක රුපියලක් වියදම් කරේ නැහැ. මේ අවුරුද්දේ බජට් එකටත් දාලා තියෙනවා. බරපතල අවිශ්වාසයක් තියෙනවා මේක කෙරෙයිද නැද්ද කියන කාරණා. මේ මම මේ කියන්නේ අයවැය යෝජනා පිළිබඳව මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙකුත් ඇහුවා. ඔහේ යෝජනා දානවා. ගිය අවුරුද්දේ යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව කිසිම පරිශීලනයක් ක්‍රියාත්මක කරන්න නැතුව කිසිම ඉවැලියුේෂන් එකක් නැතුව ඔහේ නිකන් අර මෝස්තරේට ෆැෂන් එකට යෝජනා දානවාගේ. ඉතින් ක්ලයිමට් යුනිවර්සිටි එක බොහොම වැදගත් යෝජනාවක්. මම ප්‍රාර්ථනා කරනවා මේක සුරංගනා කතාවක් නොවී සිහිනයක් නොවී මහපොළොවේ යථාර්ථයක් බවට ඉතාමත්ම ඉක්මනින්ම පත්වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මම කියන්න කැමති ක්ලයිමට් යුනිවර්සිටි එක හදන ගමන්ම මේ රටේ පාසල් පද්ධතියට පරිසර විද්‍යාව අනිවාර්ය විෂයක් කරන්න. අපි දකිනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සම්බන්ධ විවිධ කණ්ඩායම් ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ හරිත ප්‍රතිපත්තිවල වැරදක්කම ගැන කතා කරනවා. මේක මම දකින්න හොඳ දෙයක්. ඒක පොසිටිව් දෙයක්. ඒක ධනාත්මක දෙයක්. හැබැයි ඔය පිටරට ගිහිල්ලා පරිසරය ගැන කතා කරන්නට ඉස්සෙල්ලා මේ රටේ විෂය නිර්දේශය වෙනසක් කරන්න. මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිලබයි එකේ කරිකියුලයි එකේ වෙනසක් කරන්න. විෂය නිර්දේශය වෙනස් කරලා අවංකවම අපි තිරසර හරිත කේන්ද්‍රීය ආර්ථික ප්‍රවර්ධනයකට යනවනම් ඇත්ත වශයෙන්ම යුනිවර්සිටි එක කරන ගමන්ම පාසල් පද්ධතිය තුලින් මේ වැඩපිළිවෙල පටන් ගන්න. ඇමතිතුමිය, ඔබතුමිය දන්නවද ඔය ජාතික වනෝද්‍යාන අවට තිබෙන පාසල් වල දූ දරුවන් කීයක් ඒ ජාතික වනෝද්‍යාන වලට ගිහිල්ලා තියෙනවද? කීයක් ගිහිල්ලා තියෙනවද? බොහෝම අඩුයි. බොහෝම අවමයි. ඔක්කොටම ඉස්සලා අපි විශ්වාස කරනවා මේ පාසල් පද්ධතියේ දූ දරුවන්ට අර ග්‍රීන් මෙන්ටැලිටි හරිත මානසිකත්වය ලබා දීම වැදගත්. ඇත්තටම විශේෂයෙන්ම අද බොහෝ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ජාතික වනෝද්‍යාන ඇතුලේ. හැබැයි ඒ කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුරම අපි විශ්වාස කරනවා අධ්‍යාපන ශාස්ත්‍රයත් උපයෝගී කරගෙන environmental education අපි තරයේ විශ්වාස කරනවා ඒක අනිවාර්ය සබ්ජෙක්ට් එකක් කරන්නට ඕන. information technology, computer science අනිවාර්ය කළ යුතු වගේම අපි digital ශ්‍රී ලංකාවක් ගැන බොහෝ වෙලාවල පම්පෝරි ගන්නකොට අපිට කොන්දක් නැහැ මේ subjects අනිවාර්ය subjects කරන්න. IT computer science උගන්වන්නේ 6-13. 6-13 නෙමෙයි ඒක 1-13 වෙන්නට ඕන. උගන්වන්නත් ඕන මව් භාෂාවෙන් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම environmental conservation, environmental science කියන subject එක අපි විෂය නිර්දේශයේ අනිවාර්ය subject එකක් බවට පත් කරන්නට ඕන. එහෙම නැතුව දේශගුණික යුක්තිය, දේශගුණික විපර්යාස ගැන කතා කිරීමෙන් පළක් නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අපේ කතකින් ගණනාවක් කතා කරා වනාලි මිනිස් ගැටුම නිසා සිදුවෙන මරණ ගැන. මිනිස්සු ජීවිත නැති, මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා, ජනතාවගේ ජීවිත නැති වෙනවා, අලින් මිය යෑම වැඩි වෙනවා. මම ඇමතිතුමියට මතක් කරන්න කැමති, ඇමතිතුමිය 2019 ජනාධිපතිවරණ සමයේ මතකද දන්න ඔබතුමියට අර හිරිවඩුන රක්ෂිතේ හබරණ ඇතින්නිය ප්‍රමුඛ හතක් අලි හතක් මැරුණා. දේශපාලනික වශයෙන් කිව්ව මේ අපි ගිහිල්ලා මේ බාරයක් ඔප්පු කරන්න මැරුවයි කියලා. ජනාධිපතිවරණ සමයේ. ඉතින් මම එදා සීවි රත්නායක මැතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේක ගැන විභාගයක් කරාද වාර්තාවක්. ආව අපි එක කරලා එක ලබා දෙන්නම් කිව්වා. අද වෙනකන් වාර්තාව නැහැ. ඇයි? මේ ඛේද වාචකය, මේ අලි මැරෙන එක දේශපාලන කාරණාවක් බවට අවාසනාවන්ත ලෙස පත් කරගත්තු නිසා ඇත්ත වශයෙන්ම එදා මේ ඛේදනීය සිද්ධියක් පාවිච්චි කරා ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන්. හැබැයි අද වෙනකන් වාර්තාවක් නැහැ. මං ඉල්ලීමක් කරන ඔබතුමියගෙන් මේ හිරිවඩුන රක්ෂිතය පිළිබඳව සීබී රත්නායක මැතිතුමාගෙන් මම මේ මතකයෙන් කියන්නේ එක්කෝ 2020 මං මේ ප්‍රශ්නය ඇහුවේ. අදටත් ඒකට උත්තරයක් නැහැ. ඒ මොකද මේ මම බාරයක් ඔප්පු කරන්න ඒ අලි හත් දෙනා මැරුවයි කියලානේ කිව්වේ. එහෙම තමයි කිව්වේ මැතිවරණ ව්‍යාපාරේ. ඉතින් ඕක සත්‍යයක් තියෙනවද නැද්ද? අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් හිනා වෙනවා ඒකට. මන් දන්නේ බොරුවක් කිව්වද කියලා, උප්පර වැට්ටියක්ද කියලා. ඒ කෙසේ වෙතත් ඒක වාර්තාව ඉදිරිපත් කර හිනා යනවා කියන්නේ ඔබතුමාලා කිව්ව කතාවට හුඟක් හිනා යනවා. හැබැයි ඉතින් මෙහෙමයි, අද රට බංකොලොත්වල අපි දුක් වෙනවා. බංකොලොත්වල නෙමෙයි සමා වෙන, මට ආයේ දරුදුරා. බංකොලොත් කරපු මාතෘභූමිය, බංකොලොත් කරපු අපේ රට. ඒ නිසා මේක ගැනත් කරුණා කරලා මේ බලන්න, ශ්‍රී ලංකන් ප්‍රෙසිඩෙන්ෂල් කැන්ඩිඩේට් කෝස් deaths of 7 elephants මේ එදා වාර්තා. මම මැරුවලු ජනාධිපති අපේක්ෂකය හැටියට අලි හද්දනේ. කෝ මේකේ වාර්තාව කියන එක මම ඔබතුමියගෙන් අහන්නට කැමති. ඒක පිළිබඳව කරුණා කරලා විධිමත් උත්තරයක් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන අතර මේ බංකොලොත්තුණු අපේ රටේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්නට ඇත්තටම පරිසර කේන්ද්‍රීය ecco tourism සංචාරක ප්‍රතිපත්තියක් අපිට දියත් කරන්නට පුළුවන්. අපිට තව මේක කරන්නට බැරි වෙලා තිබෙනවා. ඔබතුමියගේ උපදේශක කාරක සභාවට මම ඇවිල්ලා කිව්වා වනජීවී දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනයක් පමණක් නොව ව්‍යවසායකෙක් බවට පත් කරා, entrepreneur කෙනෙක් බවට පත් කරා. මේ වනජීවී වනය වෘක්ෂලතා කේන්ද්‍ර කරගෙන යම්කිසි තිරසර සංචාරක ප්‍රතිපත්තියක් ඔය දෙපාර්තමේන්තුවම ක්‍රියාත්මක කරලා ඔබට පුළුවන් ඩිපාර්ට්මෙන්ටල් ඔටොනොමිය එකක් ඇති කරන්න. හැම වෙලාවෙම ට්‍රෙෂරියට දුවන්නේ නැතුව සල්ලි ඉල්ලලා ඇත්තටම මේක ඔටොනොමස් බොඩි එකක් හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වනජීවී දෙපාර්තමේන්තුව ව්‍යවසායකෙක් බවට පත් කර. අන්න ඒ කාරණාව ගැනත් මං අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා මේ දවස්වල ජීප් රථ රියදුරන් පුහුණු කිරීමේ වැඩසටහන. අපි යෝජනා කරනවා මේ වැඩසටහන මේ පුහුණු කිරීමට පමණක් නෙවෙයි. ඔබතුමී හොඳින් දන්නවා ඒ ජීප් රථ මහපාරේ යනකොට RMV එක සහ මෝටර රථ එක්සමිනර්ස්ලා ඒ වාහන වලට දඩ ගහනවා. ඒ මොකද ඇත්ත වශයෙන්ම ඒ වාහනවල ස්ට්‍රක්චර් එකේ වෙනසක් තියෙන නිසා. කිසිම නීත්‍යානුකූල කිරීමක් යාවත් කාලීන කිරීමක් මේ ප්‍රශ්නයට ඇති වෙලා නැහැ. ඒ නිසා පැහැදිලිවම මේ රටට බරක් නොවෙච්ච ඒ සංචාරක රියදුරන් පුහුණු කරනවා වගේම ඒ අයගේ වාහනවලට යම්කිසි තිරසර ආකාරයට නීත්‍යානුකූල ආකාරයට නීත්‍යානුකූල භාවයක් ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරමින් ඒ අයව රියදුරන් ගානට පමණක් දාන්නේ නැතුව ඇත්ත වශයෙන්ම ඒ අයට ඉංග්‍රීසි භාෂාව ඇතුළු විදේශ භාෂා පුහුණුවකුත් ලබා දීලා ඔය පරිසර පිළිබඳව පොතපත ලබා දීලා මේ සංචාරක රියදුරන්ට ඒ අයව ඇත්ත වශයෙන්ම drivers cum rangers ඒ කියන්නේ හොඳ පුහුණුව ලැබපු වනජීවී නියාමකින් බවට පත් කරන්නට ඔබතුමිය වැඩසටහනක් යොදවන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. කරුණාකරලා මම නැවත නැවතත් කියනවා කෙහෙලි ඇමතිතුමා කතා කරපු ක්ලයිමට් යුනිවර්සිටි එක කරනවා වගේම පාසල් පද්ධතිය කේන්ද්‍ර කරගෙන අඩුම ගානේ පටන් ගන්න වනෝද්‍යාන ප්‍රේර කලාපයේ තිබෙන පාසල් පද්ධතිය ශක්තිමත් කරමින් ඒ දූ දරුවන්ටත් මේ වනෝද්‍යානය ඇතුලේ ඇහැටවත් දැකලා නැති ඒ දූ දරුවන්ට පරිසරයේ තිබෙන වැදගත්කම ඒ ලබා දෙන්නටත් අධ්‍යාපන ඇමතිතුමත් එක්ක කතා කරලා විෂය නිර්දේශය වෙනසක් කරන්නට ඒ කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමිය හොඳින් දන්නවා පැන්තේරා පර්ඩුස් කියන්නේ ශ්‍රී ලංකන් කොටියා බොහෝම ඇත්තටම කොටි ගහනෙන් මං හිතන්නේ දකුණු ආසියාතික බල ප්‍රදේශයේ පමණක් නෙමෙයි මේ භූගෝලීය කලාපේ වැඩිම ගහනයක් ඉන්නේ අපේ රටේ නැෂනල් පාක්ස් කීපයක් කේන්ද්‍ර කරගෙන යාල විල්පත්තු කුමන. ඇත්ත වශයෙන්ම මගේ මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකට මම මේ ෆීල්ඩ් ස්ටඩි එහිකුත් කරනවා. ඒක එක කොම්පෝනන්ට් එකක් හැටියට ඕපන් යුනිවර්සිටිගේ මම දැක මේ සභාවේ එක්කෙනෙක් අහනවා මේ මට මොළය අමාරුවක් තියෙනවද කියලා මේ වනෝද්‍යානවල මොනවා කරනවද දන්නේ නැහැලු. මම ඇත්තටම අධ්‍යාපන කටයුතුත් ඒ අතරම කරනවා කියන එක මම කියන්නට කැමතියි. විශේෂයෙන්ම මේ කොටින් පිළිබඳව රිසර්ච් සෙන්ටර්ස් ඔබතුමීට පුළුවන් ආරම්භ කරන්න යාල නැෂනල් පාක්, කුමන නැෂනල් පාක්, විල්පත්තු නැෂනල් පාක් ඒ රිසර්ච් සෙන්ටර්ස් ආරම්භ කරලා ඒවා මේ ඉන්ටර්නැෂනල් ලෙපඩ් රිසර්ච් සෙන්ටර්ස් බවට පත් කරලා විශේෂයෙන්ම ලෝකයේ මේ ඔය වනජීවී ක්ෂේත්‍රය පිළිබඳව ඇලුම් කරන ඒ සියලු දෙනාටම මේ ලෙපඩ් ඕරියන්ටඩ් ටුවරිසම් ප්‍රෝග්‍රෑම් එකකට යන්නට ඇත්ත වශයෙන්ම උතුමියට මුල පුරන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම මේක මගේ මාස්ටර්ස් එකේ එක ස්ටඩි එකක්, how to use the three national parks for an ecotourism program that would bring dollars to our country. හැබැයි tourism කියලම හරියන්නේ නැහැ, ඒක sustainable tourism වෙන්නට ඕන. පරිසර හිතයිෂී, පරිසර තිරසර මේ සංචාරක ප්‍රතිපත්තියක් වෙන්නට ඕනේ කියන කාරණාව මම මේ අවස්ථාවේ කියන්නට කැමති. ගරු ඇමතිතුමියනි, සංචාරක වාහන කළමනාකරණය කරනවා වගේම මම ඔබතුමියට කියන්න කැමති, ඔය ට්‍රැෆික් එක අඩු කරන්න හොඳම වැඩසටහන් කීපයක් අපි ආරම්භ කරා යාල බ්ලොක් 5 එක, ඒ වගේම කටගමු නැෂනල් පාර්ක් එක. හැබැයි සංවර්ධනය කරා එච්චරයි. ඒවත් අලුත් නැෂනල් පාර්ක් හැටියට ආරම්භ කරලා මම යෝජනා කරනවා පොඩි ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් වැඩසටහනකටත් යන්න. එතකොට අර යාල බ්ලොක් 1 එකේ ඇතුල් වෙන ගාස්තු සහ මේ පාක්ස් වලට ඇතුල් වෙන ගාස්තු වල යම්කිසි පොඩි ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් වැඩසටහනකට ගියොත් අපිට හැකියාව ලැබෙනවා වැඩි ප්‍රමාණයක් අර අලුතෙන් බිහි වෙන පාක්ස් වලට ඩයිවර්ට් කරන්න ඒ ට්‍රැෆික් එක. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි විශේෂයෙන්ම ග්‍රීන් ඉෂුස්, හරිත විෂය පිළිබඳව කතා කරනකොට ඇත්ත වශයෙන්ම අපේ රටේ කාබන් ෆුට් ප්‍රින්ට් එක ගැන කතා කරුණා, ක්ලයිමට් චේන්ජ් එක ගැන කතා කරුණා, ජීරෝ එමිෂන් ස්ටෑන්ඩර්ඩ්ස් ගැන කතා කරුණා, ග්‍රීන් හවුස් ගෑස් එෆෙක්ට් එක නිසා සිදුවෙන පරිසර හානිය ගැන කතා කරනවා. අපි හැමෝම දන්නවා ග්‍රීන් හවුස් ගෑසස් නිසා මේ විශේෂයෙන්ම සී ලෙවල්ස් මුහුදේ මට්ටම ඉහළ යනවා, ඒ වගේම පෝල අයිස් කැප්ස් ටික දිය වෙලා යනවා. ඒ වගේම තවත් කොන්සෙප්ට් එකක් තියෙනවා කොරල් රීෆ් බ්ලීඩින් කියලා, ඒ පරිසර ව්‍යසනයක් සිද්ධ වෙනවා. ඒ වගේම එයා ඇන් සී ටෙම්පරචර්ස් ඉහළ යනවා. හැබැයි දැන් අපි කතා කරනවානේ මේවා ගැන, දැන් ඔබතුමන්ලත් යනවා මම හිතන්නේ COP 28 ඒ ජාත්‍යන්තර සමුළුවට. මෙතන මම දකින්න බරපතල දුර්වලතාවයක් තිබෙනවා. ඔය එළඹෙන සියලුම ජාත්‍යන්තර සම්මුති, සියලුම ජාත්‍යන්තර එකඟතාවයන් එන්ෆෝස් කරන්න වැඩපිළිවෙලක්, හරි, එන්ෆෝස්මන්ට් වැඩසටහනක් නැහැ. හැම රටක්ම කරන්නේ තමන්ට ඍෂි ආකාරයට, තමන්ට හිතන ආකාරයට. මොකද අපි හැමෝම දන්නවා ඉන්ටර්නැෂනල් ඇග්‍රීමෙන්ට්ස් කියන සංකල්පය එන්ෆෝස් කරන්න ආයතනයක් නැහැ. හැබැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ යුනනිමස් ඔපිනියන් එක අනුව යම් යම් ජාත්‍යන්තර ක්‍රියාවලියන් ක්‍රියාත්මක වෙනවා විවිධ අවස්ථාවන් වලදී. ඒ හැරුණකොට එන්ෆෝස් කරන්න, ක්‍රියාත්මක කරන්නට වැඩපිළිවෙලක් නැහැ. ඉතින් අපි දන්නවා කියෝටෝ ප්‍රෝටෝකෝල් කියලා ජාතික සම්මුතියක් නිර්මාණය වුණා, පැරිස් අග්‍රීමෙන්ට්ස් කියලා ජාත්‍යන්තර සම්මුතියක් නිර්මාණය වුණා. හැබැයි කොතෙකුත් දුරකට අපි ඒ ඉලක්ක, අපි කියන්නේ මේ ලෝකයේ රටවල්, ඒ ඉලක්ක සම්පූර්ණ කරනවද නැද්ද කියන කාරණා. දැන් බලන්න මේ පරිසර විද්‍යාවේ තිබෙනවා pollute pay principle එක. ඒ කියන්නේ පරිසර දූෂණය කරන්නා ගෙවන්නට ඕනේ දූෂණයට වන්දිය. ඒක අද සිද්ධ වෙනවද? කවුද ලෝකයේ වැඩිම පරිසර දූෂණය කරන රටවල්? Who are the biggest polluters in the whole world? එතකොට මේ වැඩියෙන්ම පරිසරය දූෂණය කරන රටවල්, මේ පරිසරය එහෙම නැත්නම් ගෝලීය කාලගුණික දේශගුණික විපර්යාසය මගහරවා ගන්නට ඒ අයගේ ජාත්‍යන්තර වගකීම යුතුකම ඉෂ්ට කරනවද? ඉතින් මට එක වෙලාවකට හිතෙනවා මේ යුතුකම, මේ තිරසර භාවය, මේව හොඳයි, සාකච්ඡා කරන එක හොඳයි. හැබැයි තීන්දු තීරණ ගත්තට අවසානයේ ඒ රටවල් ගෝලීය ප්‍රජාවගේ තමන්ට ඕන විදිහට තමයි ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේ කාරණාව ඉතාමත්ම බරපතල දුර්වලතාවයක් කියන එක මම මතක් කරන්නට කැමතියි. ඒ නිසා මම දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට අහන්නට ලැබුණා ලොකු ඩෙලිගේෂන් එකක් යනවලු ඩුබායි වලට මේ කන්වෙන්ෂන් එකට. COP28 එකට ඇත්ත වශයෙන්ම මට අහන්නට ලැබුණා තාරුණ්‍ය නියෝජනය කරන කණ්ඩායමකුත් එකට යනවලු. ඒක හොඳ දේවල්. ගැටලුවක් නැහැ. හැබැයි මම යෝජනා කරනවා මේ ඩෙලිගේෂන්ස් වල ප්‍රමාණයන් ගණනය කරනකොට කරුණාකරලා මතක තබා ගන්න බංකොලොත් රටක්. බංකොලොත් රටක් තුල බදුගෙවන්නන්ගේ මුදල් උපයෝගී කරගෙන දේශපාලඥයෝ කොච්චර ප්‍රමාණයක් යනවද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. විශේෂයෙන්ම ඔය තාරුණ්‍ය නියෝජනය කරමින් වෙනත් විශේෂඥ නියෝජනය කරමින් යන කණ්ඩායම් වලට ප්‍රයිවට් සෙක්ටර් එකේ ෆන්ඩින් එෆර්ට් එකක් ක්‍රියාත්මක කරලා ප්‍රයිවට් සෙක්ටර් ෆන්ඩඩ් වැඩසටහනකට යොමු වෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මොකද අපිට බොහොම ලේසියෙන් පුළුවන් මේක විවේචනය කරන්න. නමුත් මම විශ්වාස කරනවා මේ හරිත ප්‍රශ්න පිළිබඳව, හරිත ගැටලු පිළිබඳව අපි හැමෝම ભેදයකින් තොරව අවධානය යොමු කරන්නට කාලය අපිට තිබෙනවා. හැබැයි ඒ අවධානය යොමු කරන අතරම මම ඉල්ලීමක් කරනවා මේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් කොපමණ ප්‍රමාණයක් මේ ඩෙලිගේෂන්ස් වල යන පුද්ගලින්ට වෙන් කරනව නැද්ද කියන එක ගැන බොහොම උනන්දුවෙන් හොයලා බලලා වැඩියෙන් ප්‍රමාණයක් ස්පොන්සර් කරගන්න බලන්න. විශේෂයෙන්ම කෝපරේට් සෙක්ටර් එකකින්, ප්‍රයිවට් සෙක්ටර් එකකින් ඒ වැඩ කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් අපේ ඇමතිතුමියටත් අමාත්‍යතුමාටත් මම ප්‍රාර්ථනා කරනවා අඩුම ගානේ දිනඟ එක්කෙනෙක් තීන්දුවක් අරගෙන එක්කෙනෙක් හරි අයින් ගිලා මේ අමාත්‍යංශ දෙක එකහු කරන්න. ඒක තමයි හොඳම දේ. මම කියන්නේ කාවද අස් කරන්න ඕන, කාවද ඇතුල් කරන්න ඕන කියලා. මේක තමයි ඇත්ත කතාව. මේ අමාත්‍යංශ දෙකම එකට ඒකාබද්ධ වෙන්නට ඕන. අර අපි හැමෝම කතා කරන සිස්ටම් චේන්ජ් එක තියෙනවා. විද්‍යාත්මක තීන්දුව තීරණ, දත්ත කේන්ද්‍රීය තීන්දුව තීරණ. ඒ තුල මම හිතන්නේ මේ දෙකම එකට යන්නට ඕන වැඩසටහනක්, කන්සොලිඩේටඩ් වැඩසටහනක්. ඒ වගේම කරුණාකරලා මම නැවතත් වරක් මතක් කරනවා අර අලි ඇතින්නියන් 7 දෙනෙක් මැරුණු වාර්තාව දැන් අවුරුදු 3ක් නැහැ. කරුණාකරලා සත්‍ය මේ සභාවට එළිදරව් කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් කරන්නා වූ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරනකොට එහි තිරසර භාවය ගැන කතා කරනවා නම්, යුක්තිය ගැන කතා කරනවා නම්, මේ සෑම පරිසර සංරක්ෂණ ප්‍රයත්නයක්ම ප්‍රජා කේන්ද්‍රීය විය යුතුමයි. The community should have a stake in conservation. ප්‍රජාවට තියෙන්න ඕන යම්කිසි දැනෙන ප්‍රතිලාභයක් මේ පරිසර සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ. ඒ නිසා අධ්‍යාපනය හෝ වේවා, වනජීවී දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශය තුළ රැකියා උත්පාදන ලබා දීම හෝ වේවා, ආදායම් උත්පාදන වැඩසටහන් හෝ වේවා, ඒ හැම එකදීම ඒ සංවේදී කලාප කේන්ද්‍ර වුණු බෆර් සෝන් කමියුනිටීස් වල දායකත්වය, නායකත්වය සහ ඒ අය පරිසර සංරක්ෂණයේ පෙරමග ගමන්කරුවන් බවට පත් කරගත්තොත් සැබවින්ම පරිසර සංරක්ෂණය තිරසර වෙයි. එවිට අපිට පරිසර යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට කරන්නට පුළුවන් වෙයි. අවසාන වශයෙන් ගරු ඇමතිතුමියනි, මම යෝජනා කරනවා ස්පෙෂල් එන්වයරන්මෙන්ටල් කෝර්ට් ස්ට්‍රෝක් ට්‍රයිබ්‍යුනල් විශේෂම හරිත ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය ඒ නඩු ක්‍රියාවලි වලට වෙනමම කෝට් සිස්ටම් එකක් සහ ට්‍රයිබ්‍යුනල් සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම විශේෂයෙන්ම විදුලි
නායකතුමා ඔබතුමාට
අවසාන කාර්යාවසන විදුලි ජනන ක්‍රියාවලිය තුළ, විදුලි උත්පාදන ක්‍රියාවලිය තුළ කරුණාකරලා ග්‍රීන් හයිඩ්‍රජන්, බ්ලැක්, බ්‍රවුන්, ග්‍රේ හයිඩ්‍රජන්, බ්ලූ හයිඩ්‍රජන් මේ යනාදී කොන්සෙප්ට්ස් ගැන සොයලා බලන්න. ඒ වගේම විශේෂයෙන්ම CCUS වැඩසටහන, කාබන් කැප්චර් යුටිලයිසේෂන් ඇන්ඩ් ස්ටෝරේජ්, ඒ වැඩසටහන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. විශේෂයෙන් මතක් කරන්න කැමති ජර්මනිය ඉල්ලුම් කළා තිබෙනවා එක්සත් රාජධානියෙන් සැතපුම් 400ක හයිඩ්‍රජන් පයිප්ලයින් එක. ඒතර හයිඩ්‍රජන් විශේෂයෙන්ම එනර්ජි ඩෙවලප් කරන්නට උපයෝගී කරගැනීමේ නව ප්‍රවණතාවය ගැන හොඳට හොයලා බලලා පරීක්ෂණ කටයුතු කරලා පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍ර කරගෙන අපේ රටේ බලශක්ති පද්ධතියක් ප්‍රතිනිර්මාණය කරොත් අපිට පරිසර සංරක්ෂණය මෙයිට වඩා ක්‍රමවත්ව සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියන එක ප්‍රකාශ කරමින් සවන් දුන් සියලු දෙනාටම ස්තුතියි.
ස්තුතියි. ගරු පවිත්‍ර වන්නියාරච්චි ඇමතිතුමිය, ඔබතුමියට මිනිත්තු 30ක කාලයක් තියෙනවා. ගරු ඇමතිතුමා,
මංහිතන ගරු පක්ෂනායකතුමා කියපු පලවෙනි කරුණ තමයි කරුණක් මං අවධානයම කරන්න ඕනේ. විශේෂයෙන් ප්‍රකාශ කර සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් භාවිතයෙන්නේ විශාල ප්‍රමාණයක් යනවායි කියලා. පලවැනි වතාවට මුල් ප්‍රයිවට් සෙක්ට එකේ විශාල පිරිසක් මේකට සහභාගී වෙනව පමණක් නෙමෙයි අපේ ස්ටෝල් එකට විශාල පිරිසක් මුදල් දීලා කොටස් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අපිට අවම වශයෙන් මේ වියදම් අඩු කරගන්න හැකියාවක් තියෙනවා කියන එක ප්‍රකාශ කරන්නට ඕනේ. ඔව්. හරි. නිවැරදි කිරීම ගැන ස්තුතියි.
ස්තුතියි ගරු එමෙත්තමිය.
ගරු පාරක් සභාපතිතුමියනි, මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂනායකතුමාට. වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ කාරණා ගැන උතුමා ඉතාම ධනාත්මකව කරුණු ඉදිරිපත් කරා. ඒ වගේම ඉතාම හොඳ යෝජනාවලියක් එතුමා ඉදිරිපත් කරා. ඒ නිසා මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. වැදගත් පාර්ලිමේන්තුවක වැදගත් ආකාරයට කටයුතු කරන පාර්ලිමේන්තුවක් වශයෙන් අපි මේ රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන කාරණේ ඉටු කරන්න විපක්ෂයේ කාර්යභාරය හරියටම ඉටු කරමින් මේ ධනාත්මක යෝජනා ඉදිරිපත් කිරීම ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මගේ කතාව කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් විවිධ හැලහැප්පිලි වලට මුහුණ දෙමින් තීරණාත්මක අභියෝග රාශියකට මේ වසරේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. රටක් වශයෙන් අප වැටී තිබූ එම තීරණාත්මක අවධිය පසු කිරීමට දායක වීමට හැකියාව ලැබීම අමාත්‍යංශයක් වශයෙන් අපි සතුටු විය යුතු කාරණයක්. ප්‍රධාන වශයෙන්ම අප අමාත්‍යංශයට වනජීවීන්ගේ ආරක්ෂාව හා වන සංරක්ෂණ කටයුතු නොකඩවා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමත් අප ලද මහත් ජයග්‍රහණයක් බව මා නිහතමානීව කියන්න ඕනේ. ගරු කාර්ක සභාපතිතුමනි, අපේ අමාත්‍යංශයේ යටතේ තියෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, රාජ්‍ය ජව සංස්ථාව. ඒ දෙපාර්තමේන්තු හා ආයතන අපි යටතේ තියෙනවා අමතරව විදේශ ආධාර යටතේ අප අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය මෙම වසරේදී අපි ඉතාම සාර්ථකව අවසන් කළා. අපේ අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු රටෙහි ජෛව විවිධත්වය ආරක්ෂා කරන ප්‍රධාන ආයතන. ඒව රටේ දළදේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය ඔස්සේ ඍජු දායකත්වයක් ලබා දීමට කටයුතු කරන ආයතන. අපේ අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු ත්‍රිත්වය විසින් පසුගිය වසරේදී රුපියල් මිලියන 1670ක ආදායමක් අපි ලබා ගත්තා. ඒකෙන් 2023 වසර වන විට එය රුපියල් මිලියන 4700 දක්වාම අපි වර්ධනය කරගත්තා. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ඒ සාධනීය යෝජනා වල අන්තර්ගත වෙච්ච එක කරුණක් වෙච්ච අපේ දෙපාර්තමේන්තු අපට යම් ආකාරයක අරමුදල් රැස් කරගෙන රජයෙන් යැපීම අඩු කරගන්නට ටිකෙන් ටික අපි කටයුතු කරන බව මේ අවස්ථාවේදී මේ
ගරු විපක්ෂ නායකතුමා
ඔබතුමිය උත්පාදනය කරනවා කියන්නේ මිලියන 4700ක් නේද?
ඔව්.
හැබැයි ඒක යනවා ට්‍රෙෂරි එකට. මම යෝජනා කරන්නේ අර ස්වයං උත්පාදනය තුල
ටිකක් වයිල්ඩ් ලයිෆ් ෆන්ඩ් එකේ තියෙනවා ටිකක් යනවා. ටිකක් වයිල්ඩ් ලයිෆ් ෆන්ඩ් එකට එනවා. යම් ප්‍රමාණයක්
මම යෝජනා කරන සංකල්පයේ පිළිගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ඔබතුමා බොහොම සාධනීයව ඇත්තටම
අර සල්ලි ආපහු යනවා ට්‍රෙෂරි එකට ඔක්කොම ටික.
ඔව් ටිකක් යනවා. වයිල්ඩ් ලයිෆ් එකේ ටික එනවා ෆොරස්ට් එකේ ටික යනවා. ඒ සඳහා අපි ඉදිරියට ඊගෙන සම්පූර්ණ අවධානය යොමු කරන බව නැවත වතාවක් මතක් කරනවා. මේ ගරු සභාවට ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 185% ඉහළ ආදායම් ප්‍රතිශතයක් මේ වසරේදී පෙන්නුම් කරනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අප අමාත්‍යංශය යටතේ තියෙන දෙපාර්තමේන්තු වලින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන දෙපාර්තමේන්තුව. අප රටේ තියෙන වනවැස්ම 129.2ක් තියෙනවා. මේ වනවැස්ම 130 දක්වා ඉදිරි වසර කිහිපය තුළ අපි ඉහළ නංවා ගන්න ඕනේ. අපි පසුගිය අවුරුදු ගානම 1956 දී මේ වනවැස්ම 100ට මා නිවැරදි නම් 149ක් වෙලා තිබුණා. එය දැන් 129 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අපි ඒ නිසා මේ වනවැස්ම 130 දක්වා වැඩි කරන්න අපි ජාත්‍යන්තර ට්‍රීටිස් එක අත්සන් කරලා තියෙනවා. ඒ වගේම 2030 වෙනකොට 132 දක්වා ඉහළ නංවන්න අපි වැඩ කරන්න ඕන. ඒ වගේම අතීතයේ ජනතාව තමන්ගේ කටයුතු සිදු කළේ පාරිසරික සමතුලිතතාවය පවත්වාගෙන. ඒ නිසා අපගේ වගකීම තමයි ඒ අයුරින් පරිසරය රැකගනිමින් සංවර්ධන ක්‍රියාදාමයට උර දෙමින් ඉදිරි අනාගත පරපුර සඳහා ඉතාම සුන්දර දිවයිනක් හිමි කර දීම. වනවැස්ම ඉහළ නැංවාලීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාර්යභාරයන් ගණනාවක් ඉටු කරනවා. එකක් තමයි හායන්ට ලක්වෙච්ච වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කිරීම. මාර්ග දෙපස තුරු ගොමු ඇති කිරීම. ගෙවස්තු ආශ්‍රිතව තුරු ගොමු ඇති කිරීම. කටුපඳුරු සහිත ඉඩම් වනාන්තර බවට පත් කිරීම. මේවා අපි නොකඩවා සිද්ධ කරනවා. ඒ වගේම මේ කඩොලාන වගා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල උනන්දුවක් අරගෙන කරන ව්‍යාපෘතියක්. මේ සම්බන්ධයෙන් අපිට ජාත්‍යන්තර ඇගයීම් පවා ලැබෙමින් පවතිනවා. එය ප්‍රකාශයට පත් කරාවි ඉදිරියේදී. මම මේ ගරු සභාවෙන් ඉල්ලා හිටිනවා වනගණත්තේ ඉහළ නැංවීමේ ඉලක්කය ජය ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්න කියලා. සිටුවන ගසත් පැලවී තිබෙන ගසත් ආරක්ෂා කිරීමට කුඩා කල සිටම දරුවන්ට කියා දිය යුතුයි. එවිට ඔවුන් වැඩිහිටියකු වූ විට ගස්කොළන් රැක ගැනීමට ඉබේම පෙළඹෙනවා. බොහෝ දේ අපට කල් දාන්න පුළුවන්. නමුත් හුස්ම ගැනීම කල් දාන්න අපට බෑ. අපට දින කීපයක් නොකා නොබී ඉන්න පුළුවන්. ඒත් හුස්ම නොගෙන ඉන්න බෑ. හුස්ම ගැනීමට ඔක්සිජන් අවශ්‍යයි. මේ ඔක්සිජන් නිෂ්පාදනය කර දෙන්නේ ගහ කුලයි. වනජීවී වන සම්පත් රක්ෂණ අමාත්‍යවරයා ලෙස වන සංරක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට මම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ කටයුතු වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඩ්‍රෝන කැමරා හා නව තාක්ෂණය භාවිතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේම ආරක්ෂක අංශවල සහාය ලබා ගනිමින් වන අපරාධ මැඩලීම ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රණයක් සිදු කිරීමට අපේක්ෂිතයි. තවද වන සංරක්ෂණ ආඥා පනත යටතේ රක්ෂිත හා සංරක්ෂිත වනාන්තර කළමනාකරණය වන නිලධාරීන්ගේ කාර්ය නියම කිරීම හා බලතල පවරා දීම, දැව වන නිෂ්පාදන ආයතන සඳහා බලපත්‍ර ලබා දීම, දැව ගබඩා ලියාපදිංචිය ගල්බම්බු ශාකයේ ප්‍රවාහනය කිරීම සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සඳහා පසුගිය වකවානුවේ මම නියෝගයන් සාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ රෙගුලාසි අනුමත කරගත්තා. වන ආරක්ෂණ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදාව සහ යුද හමුදාවේ සහාය ලබා ගනිමින් වන ආරක්ෂණ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. නව තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් වන අපරාධ අනාවරණය කර ගැනීමට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සිදු කරනවා. ගරු කාර්ක සභාපතිතුමියනි, ග්‍රාමීය ජනතාව වන සංරක්ෂණ හා වනජීවී භූමි ආශ්‍රිතව විවිධ ප්‍රශ්න විවිධ ගැටලු ඒ ජනතාවට පවතිනවා. ඒ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න ජනාධිපතිතුමාගේත් උපදෙස් පරිදි මඟ පෙන්වීම් පරිදි අපි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරා. ආධාරණ තීරණ සම්බන්ධව මූලික අධියරක් ලෙස දිස්ත්‍රික්කයේ 11ක වන සංරක්ෂණ හා වනජීවී භූමි ප්‍රදේශවල සිතියම් යාවත්කාලීන කිරීමේ අභ්‍යාසය ආරම්භ කළා. මෙහිදී ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සහ මිනුන්දුරු හා ඉඩම්වලට අදාළ සියලු නිලධාරීන් හා ඒකාබද්ධව මෙම අභ්‍යාසය සිදු කළා. ප්‍රජාවට ගැටලුවකින් තොරව ඔවුන්ගේ ඉඩම් භුක්ති විඳීමටත් වනගහනය සහිත භූමි ආරක්ෂා කිරීමටත් මේකෙන් හැකියාව ලැබෙනවා. තවද මෙම වැඩසටහන ප්‍රාදේශීය හා දිස්ත්‍රික් අන්තර් අමාත්‍යාංශීය කමිටු එකඟතාවයෙන් ක්‍රියාත්මක කරන අතර මේ වන විට දිස්ත්‍රික්ක 10කට අදාළව කටයුතු අවසන් අදිරේ පවතින බවත් ඊට අමතරව අනිකුත් දිස්ත්‍රික්කවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මේ සභාවට දැනුම් දෙන්න කැමැති. එවගේම කැලෑ ගිනි ගැනීම් පාලනය සඳහා පවතින යාන්ත්‍රණය අප තව දුරටත් ශක්තිමත් කරමින් සිටිනවා. විශේෂයෙන්ම වනාන්තරවල ප්‍රතිලාභ ප්‍රජාවට සැලසීම ජාතික ආර්ථිකය නංවාලීම අරමුණු කොට පාරසරික සංචාරණ සංචාරක කටයුතුවලට ප්‍රමුඛතාවයක් ලබාදීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. පුත්තලම ගල්විල ගඟේවාඩිය කෑගල්ල කෑගල්ල කුරුළු කැලේ ආරුගම්බේ බඹරගල සිංහරාජ කුරුළුගල යන ස්ථානවල කඳවුර භූමි ඉදිකිරීම ලබන වසරේ සැලසුම් කරලා තිබෙනවා. අනගි මැලේ ඇල්ල හාලියල ඉහළ කන්ද බැම නැරඹුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටත් අපි කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම මේවට අපි ප්‍රජාවගේ සහභාගිත්වයත් ලබා ගන්නවා. මගේ අමාත්‍යංශයේ යටතේ පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මිහිමත වෙසෙන කුඩාම ජීවියාද හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කරමින් වනජීවී ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමට සැම විටම කටයුතු කරනවා. ඉතාම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අභියෝගයක් ලෙස අලිමිනිස් ගැටුම හඳුන්වන්න පුළුවන්. මේ අලිමිනිස් ගැටුම හේතුවෙන් මිනිසා සත්ත්ව ප්‍රජාව යන දෙපාර්ශ්වයම සඳහා සිදුව ඇති අසාධාරණය විසඳීම සඳහා මෙන්ම දෙපාර්ශ්වය සඳහා සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මේ සඳහා මේ වන අලින් සහ මිනිස් ගැටුම අප ඒ සඳහා අවම කර ගැනීම සඳහා මේ කුඩා රටක් ලංකාව කියලා කියන්නේ මේ ලංකාව මේ පොඩි දිවයිනේ ජනගහනයත් එන්න එන්නම් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අලිගහනයත් එන්න එන්නම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ මානව ක්‍රියාකාරකම් හරහා මේ අලි මිනිස් ගැටුම එන්න එන්න වැඩි වෙලා තියෙනවා. එනිසා මහා සංවර්ධන කටයුතු සිද්ධ වෙන වෙලාවට ජනතාවගේ කෘෂිකාර්ම කටයුතු වලට ජනතාව එන්න එන්න අලින්ගේ වාසස්ථාන අලින්ගේ කෑම කනතැන් අලින්ගේ අලින්ට අවශ්‍ය කැලෑ රොදවල් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය පරිපූර්ණය කරගන්න මේවා මිනිස්සු අල්ලගෙන තියෙනවා. විශාල වශයෙන් සංවර්ධන කටයුතු රටේ සිද්ධ වෙන විට අලි ගමන් කරපු අලි මංකඩවල් සහ අලින්ගේ වාසස්ථාන මිනිසයන් විසින් අත්පත් කරගෙන පරිභෝජනය කරමින් සිටිනවා. ඒ නිසා මේ தත්ත්වය නිසාම අලින් ඔවුන් ගම්මානවලට වැදිලා මිනිස්සුත් එක්ක ආරවුල් කරන தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය අපි තේරුම් අරගෙන මේ සඳහා ස්ථිරසාර විසඳුමක් හෙවීමට අපි වැඩමුළු පවත්වලා ඒ සඳහා විසඳුම් සොයා බලමින් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පාර්ලිමේන්තුවට ඒ සඳහා අප ඉදිරිපත් කරන විසඳුම් වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ වගේම
ගරු ඇමතුමිය විනාඩි දෙකක් කාලයක් තියෙනවා තව දිවා විවයකට කල් තමයි.
අපි ලන්ච් එකෙන් පස්සේ ඉතුරු ටික තමයි. ලබන වසර තුල මෙම ගැටුම අවම කිරීම සඳහා නව විදුලි වැටවල් ඉදිකිරීමට කිලෝමීටර් 1000ක් ඉදි කරන්න. මුරකුටි 296ක් ඉදිකිරීමටත් පවතින විදුලි වැට කිලෝමීටර් 859 නඩත්තු කිරීමට අමතරව අපි බලාපොරොත්තු වෙනවා. දැන්ට පවතින කිලෝමීටර් 5000ක් පමණ වන විදුලි වැට නිසි පරිදි ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය හා බහුකාර්ය සංවර්ධන සාධන බලකාය යටතේ නිලධාරීන් අනුයුක්ත කිරීමට කටයුතු කර තිබෙනවා. එසේම අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශ ආවරණය වන පරිදි අලිමිනිස් මංකඩ 16ක් අඳුනගෙන තියෙන අතර විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ අලි මංකඩ අවහිර වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් අලිමිනිස් ගැටුම උග්‍ර වෙලා තිබෙනවා. මෙම මාර්ගය විවෘත කළහොත් අලිමිනිස් ගැටුම 150ක් කළමනාකරණය කරගන්න පුළුවන් බවයි අපේ හැඟීම. දැනට අලි මංකඩ 3ක් සඳහා මූලික දත්ත රැස් කරමින් සිටිනවා. ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා. ඒ වගේම වනජීවීන්ගේ යහපැවැත්ම උදෙසා වාසස්ථාන සුපෝෂණය මගින් වනසසුන්ගේ මූලික අවශ්‍යතා වනය තුළම ඉටුකර ගැනීමේ පහසුකම් වැඩි දියුණු කිරීම මගින් වනාලින් ගම් වැදීම අවම කර ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා වැව් විදි කිරීම, තෘණ භූමි වගා කිරීම හා නඩත්තු කිරීමේ කටයුතු, යටි වගා රෝපණ ආදී ක්‍රියාකාරකම් ලබන වසරේදී අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින උද්‍යාන ප්‍රමුඛගත කොට පාරසරික සංචාරක කර්මාන්තය සිදු කිරීම සඳහා ප්‍රමුඛත්වයේ ගෙන කටයුතු කිරීමට සැලසුම් සකස් කරමින් සිටිනවා.
ගරු ඇමතුමිය,
වනජීවී කලාපවල ජනතාවගේ ප්‍රජා සහභාගිත්වයෙන් පාරිසරික සංචාර කර්මාන්ත ඉහළ නැංවීමටත් අවශ්‍ය ක්‍රමවේදයන් අපි සකස් කරමින් පවතිනවා.
ස්තුතියි. අපි දිවා ආහාරය සඳහා සභාව පස්වරු 1 වෙනතෙක් කල් තබනවා.